ఆరాధనాకరసి అప్పసమ తిసరణ సహిత పంచశీలేహి పిహిట్వా దేశనావ ఆరంభ కరను లేస
දෙහින හැම දිනාම පන්සිල් සමාදන් වීම සඳහා තුන් සැරයක් නමස්කාරය කියන්න.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි
බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි
တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි
တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි
တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි
တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි
တတိယံපි සංඝං සරණං ගච්ඡාමි
တတိယံපි සංඝං සරණං ගච්ඡාමි
සරණාගමනං සම්පූර්ණං ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි
ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි
සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේතබ්බං සමන්ත චක්කවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතංච භික්කවේ බික්කු ධම්මේසු ධම්මානුපස්සී විහරති ඉද භික්කවේ බික්කු ධම්මේසු ධම්මානුපස්සී විහරති පංචසු නීවරණේසු උතුම් බුද්ධ රත්නයට මගේ නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. ශ්‍රී සද්ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා. ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා. ඒ වගේ මාමේ උතුම් මාරි භූමිට බිහි කළා වූ මාගේ ගුරු පියාණන් වහන්සේ වෙන අවසරයි අතිගෞරවනීය වතුරගම නන්දසිරි ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි අවසරයි. ඒ වගේ මේ ආර්ය මාර්ගයේ යෑමට නොයෙකුත් ආකාරයෙන් උදව් උපකාර කළා වූ මාර්ගෝපදේශ ලබා දුන්නා වූ ඒ සියලු මාරිතුන් වහන්සේලාට නමස්කාර කරමි අවසරයි. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින් උතුම් අධිනේදිත් සහභාගි වෙන්නේ සෑම සෙනසුරාදා දිනකම පවත්වාගෙන යන ධර්ම දේශනා මාලාවේ 36 වන ධර්ම දේශනාවටයි අද සමන් දෙන්නේ. එමනම් අපි ගිය සතියේදී 35 වන ධර්ම දේශනාවේදී සතර සතිපට්ඨාන සූත්‍රය ඇසුරු කරගෙන අපි මේ භාවනා වැඩසටහන් මාලාව පවත්වාගෙන ආවේ. ඒ අනුපස්සනා හතරේ අපි කාය අනුපස්සනාව අවසාන කරලා, වේදනානුපස්සනාවත් අවසාන කරලා, චිත්තානුපස්සනාව කොටසත් අවසාන කරලා, ධම්මානුපස්සනාව කියන කොටසට පටන් ගත්තා ගිය ධර්ම දේශනාවේදී. ඇත්තටම කියනවා නම් ගිය ධර්ම දේශනාවේදී නෙවෙයි ධම්මානුපස්සනාව කොටස පටන් ගත්තේ, පංච උපාදානස්කන්ධය කියන කොටස අපි මීට පෙර පටන් ගත්තා. මොකද සිත ගැන කරලා එහෙමම අපි ඒ පහසුවට ඒ පංච උපාදානස්කන්ධ විස්තර කරන්න පහසු නිසා අපි ඒ පංච උපාදානස්කන්ධය කියන කොටස මේ සිත චිත්තානුපස්සනාවේ අවසාන කොටස විදිහට මේ පංච උපාදානස්කන්ධය ගැන අපි බොහෝ විස්තර කතා කරා. පංචස්කන්ධය කියන්නේ මොකද? පංචස්කන්ධය කියලා කියන්නේ උපාදානනේ වුණු මෙන්න මේ සිත කියන එකට. පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? දුක සකස් වෙන්නේ මේ පංච උපාදානස්කන්ධය නිසා. එහෙම නැත්තම් මේ ස්කන්ධ පහ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ කොටස් පහ උපාදාන කර ගැනීමමයි දුක කියලා අපි දුක්ඛ සත්‍ය කියන එකත් විස්තර කරමින් අපි මේ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධය පිළිබඳව කතා කරා. මේ නීවර ධර්ම ධම්මානුපස්සනාවේ කතා කරන කොටස පිළිබඳව. නමුත් අපි නිල වශයෙන් අපි එහෙම කියමු, ධම්මානුපස්සනාව පටන් ගත්තේ ධම්මානුපස්සනාවයි දැන් මේ කරන්නේ කියලා ධම්මානුපස්සනාව පටන් ගත්තේ ගිය සතියේදී. එතකොට ගිය සතියේදී අපි විස්තර කරා ධම්මානුපස්සනාවේ කොටස් පහක් තියෙනවා කියලා. කොටස් පහ මොනවද? පළවෙනි එක තමයි නීවරණ ධර්ම ගැන කරන කොටස. දෙවෙනි කොටස පංච උපාදානස්කන්ධය ගැන කරන කොටස. තුන්වෙනි එක ආයතන පිළිබඳව. එතකොට මේ ආයතන පිළිබඳව කතා කරනකොට අපි භාවනා විදිහට කරනකොට මුලින්ම බාහිර ආයතන, බාහිර රූපය, ආධ්‍යාත්මික රූපය කියන මේ රූප දෙක ගැන කතා කරලා ඒක නිසා ඇති වෙන සංයෝජන ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට භික්ෂුන් වහන්සේ ගිය සතියේ කිව්ව මතක ඇති තුන්වෙනි කොටස විදිහට සංයෝජන ගැන කතා කරනවා. සංයෝජන ධර්ම ගැනයි කතා කරන්නේ කියලා අපි සංයෝජන දස සංයෝජන ගැන විස්තර කරා. ඇත්තරම අපි ආයතන භාවනාවේදී මේ ආයතන නිසා හටගන්නේ සංයෝජන ගැන තමයි වැඩිපුරම මේ භාවනාවක විදිහට අපි ප්‍රායෝගික බලනකොට වැඩිපුරම අපිට විස්තර කරන්න වෙන්නේ මේ සංයෝජන පිළිබඳව තමයි. ඒක නිසායි ඊ සතියේදීම කතා කරේ. හැබැයි ඒක සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙන විදිහට සඳහන් වෙන්නේ මේ ආයතන කියන එක. ඉතින් ආයතන නිසා ඇති වෙන සංයෝජන පිළිබඳව තමයි අපිට වැඩි අවධානයක් මේ භාවනා මාර්ගයේ වඩනකොට ප්‍රායෝගික කරනකොට අපිට අවධානය යොමු කරන්න සිදු වෙන්නේ. ඊළඟට හතරවෙනි එක විදිහට අපිට කතා කරන්න තියෙන්නේ සප්ත බොජ්ජංග බෝධි අංග. නැත්තම් නිවනට යනකොට අපිට බෝධි කියලා කියන අවබෝධයේ අංග හතක් අපට සම්පූර්ණ වෙන්න ඕනේ මෙන්න මේ නිවන සම්පූර්ණ කර ගැනීම සඳහා. එතකොට රතවිනීත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ විස්තර කරන්නේ. රතවිනීත සූත්‍රයේදී ඒ අංග හත තමයි විස්තර කරන්නේ. ඒ අංග හත කොහොමද මේ විස්තර කරන්නේ? කොට්ටිත ස්වාමීන් වහන්සේගෙන් තමයි අහන්නේ. ඔබ මොකක් අරමුණු කරගෙන මේ සාසන බ්‍රහ්මචර්යාවේ යෙදෙනවද කියලා වික්ෂුන් වහන්සේ අද ඒ කතාව සම්පූර්ණයෙන්ම කියන්න යන්නේ සූත්‍රය කතා කරන්න කිව්වොත් අපිට ගොඩක් වෙලාව ඒකට වැය කරන්න වෙන නිසා ඒකේ සාරාංශය විතරක් කියන්න. සරියුත් මහරහතන් වහන්සේ මේ කොට්ටිත ආමුදුරු හම්බෙන්න ගියාම සරියුත් හාමුදුරු උන්වහන්සේ සරියුත් හාමුදුරු කියලා කියන්නේ නෑ. සරියුත් හාමුදුරු කියලා කියන්නේ නැතුව මේ ප්‍රශ්න ටිකක් අහනවා. ප්‍රශ්න ටිකක් අහනවා මේ අහනකොට අහන එක ප්‍රශ්නයක් තමයි, ඔබ මොන හේතුවක් නිසා මේ සාසන බ්‍රහ්මචර්යාවේ හැසිරෙනවාද? සීල විසුද්ධිය සඳහාද, චිත්ත විසුද්ධිය සඳහාද, දිට්ඨි විසුද්ධිය සඳහාද කියලා, ඔය විදිහට මොකක් වෙනුවෙන්ද මේ සාසන බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්නේ කියලා උන්වහන්සේකින් අහනවා. ඒ වගේම මෙන්න මේ මෙතනදී විස්තර කරන මේ එකින් එකට මේ යන්න ඕනේ. ඇත්තටම මෙතන පොඩ්ඩක් මේ මේ විසුද්ධි සප්ත විසුද්ධිය ගැන එතන මේ කතා කරන්නේ. ඒක වික්ෂුණාංශයට චුට්ටක් මේ පැටළුණා. මෙතන සප්ත බෝධ්‍යංග නෙමෙයි ඇත්තටම සප්ත විසුද්ධිය ගැන කතා කරන්නේ. නමුත් අපිට මෙතන කතා කරන්න තියෙන්නේ සප්ත බොජ්ජංග ගැන, බෝධ්‍යංග. එතකොට මේ නිවන සඳහා යනකොට වඩන්න ඕනේ අංග හතක් පිළිබඳව තමයි මෙතනදී කතා කරන්නේ. අපි ඒක සප්තබොජ්ජංග කතා කරනකොට අපි මේ විස්තර කරලා අපි කතා කරමු. ඇත්තටම මේ විස්තර කරන්න වික්ෂුණාංශයට විස්තර කරපු එක විසුද්ධි සප්ත විසුද්ධිය ගැන තිබුණේ. ඒක පොඩක් පැටලිලයි මෙතන කියවුනේ. එතකොට මේ සප්ත බොජ්ජංග ගැන මේ නිවන සඳහා වඩනකොට ඒ පහු කරන සම්පූර්ණ කළ යුතු බෝධියට අවශ්‍ය අංග හත තමයි මෙතනදී විස්තර කරන්නේ මේ ධම්මානුපස්සනාවේ සප්ත බොජ්ජංග කොටසේදී. ඊළඟට පස්වෙනි කොටස වෙන්නේ චතුරාර්ය සත්‍ය, සත්‍ය හතර. අපි හැමෝම දන්නා දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. එතකොට මෙන්න මේ සත්‍ය හතර ගැන මේ ධම්මානුපස්සනාවේදී වඩන්න ඕනේ. එතකොට මේක නම්ෙන් දැනගත්තට මේක ප්‍රායෝගිකව වඩනකොට මීට වඩා මේ පැහැදිලි අවබෝධයක් තියෙනවනේ. ඇත්තටම අපි නිවන් දකින්නවා කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන්මනේ. එතකොට අපි මේ පොතෙන් ඉගෙන ගන්න, වචන වලින් ඉගෙන ගන්න අවබෝධයට වඩා ගැඹුරු වූ තමන් තුළින් දකින්නා වූ මේ සත්‍ය හතරක් තමන්ට දකින්න වෙනවා මේ නිවන් මාර්ගයේ ප්‍රායෝගිකව වඩනකොට. එහෙමනම් අපි අද මාතෘකා කරගත්තේ මේ ධම්මානුපස්සනාවේදී පළවෙනි කොටස වෙන පංච නීවරණ. පංච නීවරණ පිළිබඳව කොටස තමයි අපි අද සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ. එතකොට මොකද්ද මේ පංච නීවරණ කියලා කියන්නේ? පංච කියන්නේ අපි දන්නවනේ, පංච කියන්නේ පහ. නීවරණ කියන්නේ මොකද්ද? මේ වචනේ තේරුම අපි ඉස්සෙල්ලා ඉගෙන ගමු. නීවරණ කියලා කියන්නේ නිවන ආවරණය කරලා තියෙන පහ. ඒ කියන්නේ නිවන වහලා තියෙන, අපිට තේරෙන භාෂාවෙන් කියනවනම් නිවන වහලා තියෙන කරුණු පහ ගැන තමයි මේ කතා කරන්නේ මෙතනදී. මොකද්ද මේ කරුණු පහ? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා කියලා මෙන්න පහක් තියෙනවා. මෙන්න මේ පහ නිවන ආවරණය කරලා තියෙනවා කියලා කියනවා. ඇයි මෙහෙම කියන්නේ? කොහොමද මේ නිවන මේ පහෙන් ආවරණය වෙලා තියෙන්නේ? ඉතින් ඔතනේ ඔබත් මමත් මේ ඉන්න මේ මොහොතෙත් අප තුළ නිවන තියෙනවා. නිවන කියන එක පිට තිබිලා අපිට ඇවිල්ලා මේ ළඟට එන එකක් නෙවෙයි. නිවන කියන එක හැම මොහොතකම හැම කෙනා ළඟම තියෙන දෙයක්. මේ නිවන කියන එක ඇයි අපට මේ නිවන කියන එක අත්දකින්න බැරි වෙලා තියෙන්නේ? නිවන කියන එක අත්දකින්න බැරි වෙන්න හේතුව තමයි අපි නිවනට එළියට එන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ නිවන අපි සාත්සාත් කරගන්නේ නැහැ. ඒක අපි වහලා, තමා විසින්ම හදාගත්ත දේවල් ටිකකින් වහලා මේකට එළියට එන්න දෙන්නේ නැතුව පවත්වාගෙන ඉන්න ක්‍රමයක් තියෙනවා. එතකොට මේ නීවරණ ධර්ම වලින් තමයි අපි මේක වහලා තියෙන්නේ. නිවන ආවරණය කරපු ධර්ම ටිකක් අපේ ක්‍රියාත්මක වෙනවා. අපි කැමැත්තෙන් කරනවා නෙවෙයි. මේ සසර අනන්ත කාලයක් මේ භවය කියන එක පැවතගෙන පැවතගෙන යන්න මේ ලෝකේ හැදිලා තියෙන්නේ පවතින්නනේ. ඉතින් මේ පවතින්න හැදිලා තියෙන ලෝකේ මෙන්න මේ නිවන කියන එක දැක්කොත් පවතින්න බෑනේ. නිවන් දකින්නවා කියන්නේ මේ පැවැත්ම නතර කරනවා, උපත නතර කරනවා කියන එකනේ. ඒතර මේ පැවැත්ම නතර වෙන ක්‍රමේ නෙවෙයි අපිට තියෙන්නේ, පැවැත්ම පැවතෙන ක්‍රමයක් තමයි තියෙන්නේ. ඒතර මේ පැවැත්ම පැවතෙන ක්‍රමේ වෙලා තියෙන මොකද්ද? මේ පැවැත්ම නතර වෙන ක්‍රමේ වැහිලා තියෙනවා. ඒ ක්‍රමේ දකින්නේ අපි, ඒ ක්‍රමේ අපි දන්නේ නැහැ. ඒකට අපිට මේ බුදු කෙනෙක් ඕන වෙලා තියෙන්නේ මෙන්න මේක අපේ මේ දන්නේ ටිකම නැත්තම් අවිද්‍යාව නිසානේ අපි පටිච්චසමුප්පාදේ පටන් ගන්නෙම. අවිද්‍යා පච්චා සංකාරා කියලා. එතකොට අවිද්‍යාව නිසා සසර යන ක්‍රමයක් හැදිලා තියෙනවා. එතකොට ප්‍රතිලෝම පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ මේ අවිද්‍යාව යත්තේ වශයෙන් විරාග නිරෝධ සංකාර නිරෝධ කියලා. අවිද්‍යාව ඉතුරු නැතුව නිරුද්ධ වීම නිසාමයි මෙන්න මේ සසර ගමන් කරන ක්‍රමේ, සසර නතර කරන ක්‍රමයට හැරෙන්නේ. සියලු දුක් නිරුද්ධ වෙන්නේ මෙන්න මේ අවිද්‍යාව දුරු වීම සඳහා වේමෙම තමයි. ඒකට අවිද්‍යාව කියන එක තමන්ට තනියම දුරු කරගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකට බුදුරජාණන් වහන්සේ සෝතාපට්ටි සූත්‍රයේදී පැහැදිලිව දේශනා කරනවානේ. බුදු කෙනෙක් වශයෙන් බුදු කෙනෙක් හැර අනිත් සියලු දෙනාටම මේ මාර්ගඵල ලබා ගැනීම සඳහා, සෝවාන් වීම සඳහා යම් කිසි කරුණ ටික සම්පූර්ණ වෙන්න ඕනේ. චත්තාරෝ මේ භික්ඛවේ ධම්මා භාවිතා බහුලී කතා සෝතාපට්ටි ඵල සච්ච කිරියාය සම්භවಂತಿ කත මේ චත්තාරෝ සත්පුරුෂ සංසේවෝ සද්ධම්ම ශ්‍රවණං යෝනිසෝ මනසිකාරෝ ධම්මාණු ධම්ම පටිපත්ති. එතකොට මෙන්න මේ කරුණු හතර සම්පූර්ණ වෙන්න ඕනේ කියලා කියනවා. පළවෙනි එක මොකද්ද? සත්පුරුෂ සංසේවෝ, සත්පුරුෂේ කම් වෙන්න ඕනේ. එතකොට මේ අවිද්‍යාව දුරු වීම සඳහා සත්පුරුෂේ කම් වෙන්න ඕනේ. ඒ වගේම එයාගින් සද්ධර්මයේ ඇහෙන්න ඕනේ. මේ නිවන් දකින්න ක්‍රමේ, මේ අවිද්‍යාව දුරු කරගන්න ක්‍රමේ, නැත්තම් මේ නිත්‍ය සප ආත්ම සුබ කියලා තියෙන මේ විකෘති ප්‍රകൃතියටපත් වෙන මේ අනිත්‍ය දුක් අනාත්ම ලක්ෂණයට එන ක්‍රමේ, මේ නීවරණ ධර්ම ඈත් කරගන්න ක්‍රමේ, මේවා ටික දැනගන්න අපිට තනියම කරන්න පුළුවන්කමක් නැහැ. මොකද එහෙම කරලා නැති නිසා තමයි මේ දිගට දිගට යන්නේ. ඒකට මේ නොකරපු දෙයක්, නොදන්න දෙයක් මේකේ වැඩ කරන්නේ නැහැ. ඒක නිසා අපිට මොකද වෙන්නේ? මෙන්න මේ සත්පුරුෂයෙක්ගෙන් සද්ධර්මය ඇහෙන්න ඕනේ, මේ මාර්ගය ඇහෙන්න ඕනේ. ඇහුනට පස්සේ නිකන් ඉඳලා හරියන්නේ නැහැ. එතකොට තමයි මට කරන්න වැඩක් තියෙන්නේ. එතකන් කරන්න වැඩක්වත් නැහැ. එයා මොකද වෙන්නේ? මේ කාමෝග, භවෝග, අවිජ්ජාවෝග, දිට්ඨියෝගට අහු වෙලා ඒ ගහගෙන යනවා. ඒ වට ඕනේ විදිහට වැඩ කරනවා. එතකොට මේ වගේ නිදහස් වෙන්න මෙන්න මේ සත්පුරුෂයාගේ සද්ධර්මය වුණාම මෙයාට තේරෙනවා මම ඉන්න තැන අනුතුරුදායකයි. මේකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා. අන්න එතකොට ඒ ඇති වෙන අපි කිව්ව එකට ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියලා මුලින් කතා කරපු දේවල් තමයි මේ තුනන්සෙ නැවත නැවත මතක් කරන්නේ. එතකොට මෙන්න මේ ශ්‍රද්ධාව ඇති ඉන්නේ ඒ ආකාරයට කියලා අපි තේරුම් ගත්තා. එතකොට මෙන්න මේ නිවන වැහිලා තියෙනකොට අපි අඩුම ගානේ පළමුවෙන්ම දැනගන්න ඕනේ මේ ධම්මානුපස්සනාවට එනකොට අර මුල අනුපස්සනා යම් ප්‍රමාණයකට වැඩිලා තිබ්බාම නැත්තම් ඉතින් ධම්මානුපස්සනාව කියන එක අවශ්‍යතාවයක් එයාට ඇති වෙන්නේ නැහැ. එතකොට මුල අනුපස්සනාවලදී එයාට යම් ප්‍රමාණයකට තේරලා තියෙන්නේ මේ පංචකාමයන්ගේ මොකක් හරි අපහසුතාවක් තියෙනවා, මේකෙන් මට කරදරයක් තියෙනවා කියලා. නැත්තම් මොකටද මේව අයින් කරන්න උවමනාවක් නැති වෙනවා මෙයාට. කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද ඉතින් මොකටද අයින් කරන්න කියලා එයාට හිතෙනවා. මොකද මේ වගේ යම් ආදීනවයක් යම් ප්‍රමාණයකට තේරුනහම තමයි ඒවා අයින් කිරීමේ අවශ්‍යතාවයක්, මේ වගේ නිදහස් වීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ. එහෙමනම් මෙන්න මේ නීවරණ ධර්ම කියන ඒවා අපේ නිවන වහලා තියෙනවා. එතකොට මේ නීවරණ ධර්ම අයින් කරගත්ත වෙලාවට අපේ නිවන අපි කිව්වත් නැතත් නිකම්ම ඉස්මතු වෙලා එනවා නිවන කියන එක අපිට මේ අත්දකින්න හැකියාවක් තියෙනවා. එතකොට මේ නීවරණ ධර්ම පහයි දෙන්නේ. මේ නීවරණ ධර්ම පහ මේ වචන වලින් කියන තරම් ලේසියෙන් මේක අයින් කරන්නම් කියලා අයින් කරන්න පුළුවන්කමකුත් නැහැ. ඒක එහෙම පුළුවන් නම් මේ පහ අයින් කරගන්න කියලා බුදුසසුන වහන්සේ කියලා නතර කරනවා. එහෙම කරන්නත් බෑ. මොකද ඒවත් හේතු නිසා සකස් වෙලා සංසාරේ අනන්ත කල්ප ගාණක් මේ සිත තුළ අනුෂ්‍ය විදිහට මේ පුරුදු විදිහට මේක ඇතුළේ වැඩ කරන ක්‍රමයක්. දැන් අපි චිත්තානුපස්සනාව කොටසේදී අපි දැක්කා මේ සිත කියන එක අර මානසිකාර කියන එක අයෝනිසෝ මානසිකාරයටම හැදිච්ච පුරුදු වෙච්ච සිතක්. තොර ආයෝනිසෝ මානසිකාරය මෙයාට කියලා දෙන්න දෙයක් නෑ. ඒක කොහොමවත් වැඩ කරන එක. මේ යෝනිසෝ මානසිකාරයේ යෙදෙන්න එයාට තියෙන්න ඕන ධර්මඥානය. එතකොට ඒ ධර්මඥානෙ තිබ්බොත් තමයි මේ යෝනිසෝ මානසිකාරයේදී මේවා ඈත් කරගැනීමේ හැකියාව තියෙන්නේ. එතකොට මේ ධම්මානුපස්සනාවේ මේ නීවරණ කොටසට එනකොට එයාට මේ ධර්මඥානයක් ලැබිලා තියෙන්න ඕනේ. එයා යම් තීරණයකට ඇවිල්ලා තියෙන්නේ මට නිවන් දකින්න ඕනේ. මෙන්න මේ මේවා තමයි නිවනට තියෙන බාධක. මට දුක ඇතිලා තියෙන සසර භවයේ දිගට දිගට ගෙනියන මට නිවන් දකින්න නිවන කියන ක්‍රිස්මතු වෙන්න දෙන්නේ නැතුව තියෙන මෙන්න මේ ධර්ම ටිකයි ප්‍රශ්නේ කියන මට්ටමට ආපු කෙනෙකුට තමයි මේ ධම්මානුපස්සනාවේ මේ නිවර්ණ ධර්ම ඉවත් කරන එකට යන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට අපි කිව්වා මේ නිවන ආවරණය කරලා තියෙන නිවන වහලා තියෙන ධර්ම පහක් ගැන අපි කතා කරා. හරියට මේක අපි උදාහරණයක් කියමු. ත්‍රිජන් වහන්සේ දුන්න උදාහරණයක්ත් තියෙනවා මේකට. හරියට හිතන්න මේ පොකුණක් යට තියෙන බොහොම වටිනා මැණිකක්. මේ බොහොම වටිනා මැණිකක් තියෙනවා. හැබැයි මේ පොකුණේ මේ මැණික නොපෙනෙන්න හේතු ටිකක් තියෙනවා. හිතන්න මේ පොකුණේ වතුර හෙලවෙනවා නම් අපිට මේක ඇතුලේ තියෙන මැණික අපට පේන්නේ නැහැ. ඊළඟට මේ වතුර බොර වෙලා තියෙනවා නම් ඒත් මේක ඇතුලේ තියෙන මැණික අපට පේන්නේ නැහැ. ඊළඟට මේකේ උඩ දියසෙවල් වගේ జాතියක් මොනාරි හැදිලා සම්පූර්ණයෙන් මේ වතුර වැහිලා තියෙනවා නම් ඒත් අපට මේක මැණික පේන්නේ. ඔය වගේ යම් යම් හේතු නිසා අපට මේ මැණික බලා ගන්න බැරිකමක් තියෙනවා. හරියට නිවන කියන එක අපතුල තියෙන මේ නිවන යම් යම් හේතු වලින් ආවරණලා තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ පංච නීවරණ කියලා කියන්නේ. එතකොට මේ අපි මේ පොකුණේ උදාහරණෙම ගමු. පොකුණ දිය සෙවල් වලින් වැහිලා තියෙනවා. එතකොට අපිට මේ ඇතුලේ තියෙන වතුර පේන්නෙත් නැහැ. වතුර ඇතුලේ තියෙන මැණික පේන්නෙත් නැහැ. කොච්චර වටින දෙයක් තිබුණත් මේ මේක නිසා අපට පේන්නේ නැති වෙලා තියෙනවා. එතකොට මේ මේ මැණික දකින්න බලන්න ක්‍රම දෙකක් තියෙනවා අපට. අපි දන්නවා ලිඳවල් වල එහෙම වතුර පිරලා තියෙනකොට අපි බාල්දියක් දාලා කීප සැරයක් හෙලෙව්වොත් එීම මොකද වෙන්නේ? ඒ දියසෙවල් එහාට මෙහාට ගිහිල්ලා අපිට මේ වතුර පෑදිලා පේනවා. ඕනනම් වතුර මේ පෑදුන වෙලාවේ නිෂ්කලංක වුණොත් එීම ලිඳේ අඩිය තියෙන මොන හරි පේන්නත් පුළුවන්. අන්න ඒ වගේ අපිට යම් උපක්‍රමයකින්ුත් පුළුවන් මේ දියසෙවල් ටික එහාට මෙහාට කරලා මේ වතුලේ තියෙන දේවල් බලා ගන්න. ඊළඟට තවත් ක්‍රමයක් තියෙනවා. ඒක තමයි බාල්දිය දාලා දිය සෙවල් ඉවත් කරනවා. ටික 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 එළියට අරගෙන මේක ඉවත් කරලා ඉවත් කරලා සම්පූර්ණයෙන් දිය සෙවල් ඉවත් කරලා ඉවරලා මේ පතුරු බලන්නත් පුළුවන්කමක් තියෙනවා. එතකොට මේ ක්‍රම දෙකේ වෙනසක් තියෙනවා. අපි අර බාල්දියක් දාලා එහාට මෙහාට හොලවලා වතුර බලනකොට අපි මේ බාල්දිය අරගෙන ටිකක් කල යනකොට මොකද වෙන්නේ? ආපහු සෙරයක් අර පරණ දියසේ වලට ගවිලා තිබුණ විදිහටම වතුර සම්පූර්ණයෙන්ම වහ ගන්නවා. තිබුණ ආකාරයටම පත් වෙනවා. හැබැයි අපි මේ දියසේ වල ඉවත් කරලා පතුල බලපුවාම මේ වැඩේ නතර කරා. මොකද වෙන්නේ? මේ ඉවත් කරපු නිසා මේ යම් ප්‍රමාණයක ඉවත් වෙලානේ. දැන් හතරෙන් තුනක් හරි සම්පූර්ණයෙන් ඉවත් කරා කියමු. එතකොට අපිට මේ දියසෙවල් නැතුව මේ වතුර ඒ වැඩේ නතර කරාට පස්සෙත් වතුර යට පේන්න පටන් ගන්නවා. එතකොට මෙන්න මේ වගේ ක්‍රම දෙකක් තියෙනවා. මේ නීවරණ ධර්ම වලින් සිත මේ නිදහස් කරගෙන නිවන අත්දකින්න, නැත්තම් නිවනේ ස්වභාවය අත්දකින්න, මේ නිවීම කියන එක අත්දකින්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් తాවකාලික ක්‍රමයක්, අනිත් එක මේ ස්ථිර විසඳුමක්. මොකද తాවකාලික ක්‍රමේ සමත කියලා ක්‍රමයක් තියෙනවා. ඒකට මේ සමතෙමුත් නීවරණ ධර්ම ඇඩ් කරලා මේ සිතේ පිරිසුදුභාවය, පිරිසුදුසිත ස්පර්ශ කරන්න යම් කෙනෙකුට පුළුවන්කම තියෙනවා. ඊළඟ එක තමයි විදර්ශනා කියලා කියන්නේ. ඒකට සමත ක්‍රමය කියලා කියන්නේ හරියට අර දියසෙව ලිහාට මෙහාට කරලා පිරිසුදු වතුර බලනවා වගේ එක. ඒකට විදර්ශනාව කියලා කියන්නේ මේ දියසෙව ඉවත් කරලා පිරිසුදු වතුර ස්ථිරවම මේ පිරිසුදු ස්වභාවයෙන්ම දකින්න හැකියාව තියෙනවා වගේ, ඒ ඉවත් වුණු ප්‍රමාණයට දකින්න පුළුවන්කම තියෙනවා වගේ තමයි මේ ස්ථිර විසඳුමක් තමයි විදර්ශනාව කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ක්‍රම දෙකෙන් අපිට මේ නීවරණ ධර්ම වලින් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි වික්තුනාසේ මතක් කරා වගේ පළවෙනි ක්‍රමේ తాවකාලික විසඳුමක්. හැබැයි ස්ථිර ක්‍රමයේ තමයි මෙන්න මේ විදර්ශනාවේ නීවරණ ධර්ම ඈත් කරලා తాවකාලිකවනේ සම්පූර්ණ ඒවා දුරු කරලා සම්පූර්ණ නිවර ධර්ම වලින් මේ සිත නිදහස් කරගන්න ක්‍රමය. ඉතින් ඒ ක්‍රමෙන් තමයි අපට නිවන කියන එක දකින්න පුළුවන්කමක් තියෙන්නේ. يعني සම්පූර්ණයෙන්ම මේ මාර්ගඵල වලටපත් වෙනවා නම් අපට මේ සමත කියන එකකින් කට වඩා අපට අවශ්‍ය වෙන්නේ මේ විදර්ශනාව කියන එකකින්. හැබැයි මේ සමතකින් ගිහිල්ලත් අපට මෙන්න මේ නීවරණ ධර්ම දුරු කරගන්න තැනකට යන්න ක්‍රමයකුත් තියෙනවා. අපි ඉදිරියේදී ඒක කතා කරමු කොහොමද ඒක කරන්න කියලා. සමතකින් කොහොමද දුරු කරගන්නේ, විදර්ශනාවෙන් කොහොමද මේ නීවරණ ධර්ම දුරු කරගන්නේ, මේ වගේ නිදහස් වෙන්නේ කියලා ඒ ක්‍රම දෙකෙන් අපි කොහොමද කරන්න කියලා ඉදිරියේදී කතා කරන්න උත්සාහ කරමු. එතකොට අපිට මේ නීවරණ ධර්ම ගැන කියනකොට පළවෙනි නීවරණ ධර්මයේ විදිහට කතා කරන්නේ කාමච්ඡන්ද කියන එක. කාමච්ඡන්ද කියලා කියන්නේ මේ පංචකාමයන් තියනා වූ කැමැත්ත. මොනවාද පංචකාම? රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, ස්පර්ශකාම කියන මෙන්න මේ පහ. ඒ කියන්නේ ඇහෙන් රූප දකින්න තියෙන කැමැත්ත, ඊළඟට කණෙන් ශබ්ද අහන්න තියෙන කැමැත්ත, නහයෙන් ගඳ සුවඳ බලන්න තියෙන කැමැත්ත, දිවෙන් රස බලන්න තියෙන කැමැත්ත, කයින් ස්පර්ශ ලබන්න තියෙන කැමැත්ත. මෙන්න මේ පංච කාමයන්ට තියෙන කැමැත්තට කිව්වා කාමච්ඡන්ද කියලා. එතකොට මේක ඇයි අපිට මේ නීවරණයක් කියලා කියන්නේ, නිවන ආවරණය කරන දෙයක් කියලා තියෙන්නේ. එතන නිවන කියලා කියන්නේ අපි මේ සියල්ල අතහරින්න තැනක්නේ. මේ ආයතන සියල්ලම අතහැරිච්ච තැනක් තමයි නිවන කියලා කියන්නේ. බුදුහාමුදුරෝ නිවන දේශනා කරන්නේ රාගක්කය, දේශක්කය, මෝහක්කය, නිබ්බාණ. රාගේ, ද්වේෂේ, මෝහේ දුරු වෙච්ච තැන තමයි නිවන කියලා කියන්නේ. එතන නිවන් දකින්නවා කියන්නේම රාගේ, ද්වේෂේ, මෝහේ දුරු වීමමයි. එතකොට මෙතන මේ රාගේ නැත්තම් මේ තණ්හාව කියන එක ඇති වෙන්නේ මොනව පිළිබඳවද? ඇති වෙන්නෙම මෙන්න මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යම් යම් සිතුවිලි පිළිබඳව තමයි අපට මේ තණ්හාව කියන එක ඇති වෙන්නෙම මේ පිළිබඳව. විශේෂයෙන් කියනවා සිතුවිලි කියලා එන්නේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පිළිබඳව ඇති වුණා වූ මේ කැමැත්ත පිළිබඳවම තමයි. ඒකට ධාන වලදී හරි ඒ දැනෙන සුවයක් පවා මේ කැමැත්තක්, ඒකේ විඳීමේ සැප කියන එකේ විඳීමේ තියෙන කැමැත්තක් තමයි එතනදිත් තියෙන්නේ. එතකොට මෙන්න මේ කාම ඡන්දය කියන එක පිළිබඳව බුදුජනන් වහන්සේ මේ ධම්මානුපස්සනාව කොටසේදී විස්තර කරනවා. ඉද බික්කවේ බික්කු සන්තංවා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දන්ති පජානාති. එතකොට සත්‍ය මේ සත්‍යයේ සිත තුල කාමච්ඡන්දේ තියෙනකොට මගේ සිත තුල කාමච්ඡන්දයක් දැන් තියෙනවා කියලා දැනගන්නවා කියලා කියනවා. ඊළඟට තවත් දැනගන්නවා කියලා කියනවා, මගේ සිතේ දැන් කාමච්ඡන්දේ නෑ කියලා, කාමච්ඡන්දේ නැති වෙලාවට කාමච්ඡන්දයක් නෑ මගේ සිතේ කියලා දැනගන්නවා කියලා කියනවා. තවත් නොතිබුණු කාමච්ඡන්දයක් සිතේ ඇති වෙනකොට දැන් මෙන්න කාමච්ඡන්දයක්, නොතිබුණු කාමච්ඡන්දයක් දැන් ඇති වුණා කියලා දැනගන්නවා කියලා කියනවා. ඊළඟට ඒ ඇති වුණු කාමච්ඡන්දේ ප්‍රහාණය වුණාට පස්සේ, නිරුද්ධ වුණාට පස්සේ ඔන්න මේ තිබුණ කාමච්ඡන්දේ දැන් නිරුද්ධ වෙලා ගියා කියලා දැනගන්න. ඊළඟට තවත් මේ ධම්මානුපස්සනාවේදී මේ විස්තර කරනවා කොහොමද, යම් කිසි කාමච්ඡන්දයක් නැවත ඇති නොවන ආකාරයට නිරුද්ධ වෙලා ගියා නම් මගේ සිතේ මෙන්න මේ තියෙන කාමච්ඡන්දේ නැවත කවදාකවත් හට නොගන්න ආකාරයටම දැන් මේ පහවෙල ගියා කියලා එයා දැනගන්නවා කියලා කියනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි මේ කාමච්ඡන්ද නිවන ධර්මයේ ගැන දේශනාවේ සඳහන් වෙන්නේ. එතකොට මේක මේ ආකාරයටම අනිත් නිවන ධර්ම හතරටත් මේ විදිහටම තමයි විස්තර කරන්නේ. එතකොට අපිට මේ එක නීවරණ ධර්මයක් ගැන කතා කරපුවාම ඒවා මේ භාවනා කරන්න කොහොමද මේ දේශනාවේ සඳහන් වෙන ආකාරයේ මේ ආකාරෙමයි කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ව්‍යාපාදෙත් ඒ වගේ. ව්‍යාපාදයක් ඇති වෙනකොට දැන් මගේ සිතේ ව්‍යාපාදයක් තියෙනවා. ව්‍යාපාදයක් නැති නැත්තම් මේ දැන් මගේ සිතේ ව්‍යාපාදයක් නැහැ. ඔන්න නූපන් ව්‍යාපාදයක් දැන් ඇති වුණා. ඔන්න ඒ ඇති වුණු ව්‍යාපාදේ දැන් නිරුද්ධ වෙලා ගියා. ඔය විදිහට මේ කාමච්ඡන්දයේ විස්තර කරා වගේම ව්‍යාපාදයේත් මේ වගේම අනිත් නීවර ධර්මටත් ඔය විදිහටම පහටම එකම ආකාරයට තමයි මේක විස්තර කරලා තියෙන්නේ. එහෙමනම් ඇත්තටම බලන්න ඕනේ මේම බලනකොට මොකද්ද ඇති වෙන්නේ කියලා. මොකද්ද මට වෙන්නේ කියන එක. විශේෂයෙන්ම මේම බලන්න නම් මෙයාට දැන් සිහිය කියන එක සෑහෙන්න තියෙන්න ඕනේ. කියන්නේ සතියේ වැඩිච්ච නැති කෙනෙකුට මේ කාමච්ඡන්දයක් ඇති වෙනකොට මේ කාමච්ඡන්දයක් කියලා අඳුර ගැනීම හැකියාවක් නැහැ. මොකද මේ පුරුදු වෙලා තියෙන්නේ මොකක් හරි තමන්ට තමන් කැමති රූපයක් හරි ඒ වගේ දෙයක් එනකොට ඒක දිගේ ගහගෙන යන්න ඒකට අනුව ක්‍රියාත්මක කරන්න තමයි මේ සිත පුරුදු වෙලා තියෙන්නේ. එතකොට ඒකෙන් පිටට යන්න නම් එයාට යම් කිසි ප්‍රමාණයකට කියන්නේ සිහිය කියන එක සෑහෙන්න සති ඉන්ද්‍රිය කියන එක වැඩිලා තියෙනවනේ. ඒක තමයි වික්ෂුන්දාසේ බුලින්මත් කිව්වේ. අපට යම් ප්‍රමාණයකට මුලින් කමටහන් වලින් කායනුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව කියන මේ කමටහන් වලින් යම් ප්‍රමාණයකට ඉන්ද්‍රිය ධර්ම වර්ධනය වෙලා තියෙන කෙනෙකුට තමයි මේ ධම්මානුපස්සනාව කියන එක කරන්න පුළුවන්කමක් තියෙන්නේ. එතකොට අපි බලමු මේ සමතකින් කොහොමද මෙන්න මේ නීවර ධර්ම දැන් වික්ෂුණාංශි ක්‍රම දෙකක් කිව්වනේ, සමත සහ විදර්ශනා කියලා ක්‍රම දෙකකින් මේ නීවර ධර්ම අයින් කරන්න පුළුවන් කියලා. සමත කියන එක తాවකාලික විසඳුමක් කියලා කිව්වා, යටපත් කිරීමක් පමණයි. විදර්ශනාවකින් සම්පූර්ණ නිරුද්ධ කිරීමක් සිදු වෙනවා. එතකොට මේ ගොඩක් භාවනා තියෙනවා සමත සහ විදර්ශනා කියන ආකාර දෙකෙන්ම වඩන්න පුළුවන් ඒවා තියෙනවා. මේකේ ප්‍රධාන බුදුරජාණන් වහන්සේ වැඩිපුරම දේශනා කරලා තියෙන භාවනාවක් තමයි ආනාපාන සති භාවනාව. එතකොට මේ ආනාපාන සති භාවනාව අපි මුලින්මත් අර කායනුපස්සනාව කොටසෙදිත් අපි විස්තර කරා, මේ කොහොමද ඒක වඩන්නේ කියන එක යම් ප්‍රමාණයකට විස්තර කරා. ඒ අනු මේ කායනුපස්සනාවේ දීලා තියෙන ප්‍රමාණයට අපි ආනාපාන සති විස්තර කරා. එතකොට ආනාපාන සති භාවනාව සමතයක් විදිහට වඩන්නත් පුළුවන්, විදර්ශනාවක් විදිහට වඩන්නත් පුළුවන්. සමතයක් විදිහට වඩනකොට කරන ක්‍රමයේ වෙනස් ක්‍රමයක් ධානාපැත්තට යනවා, සමත ධානය විදිහට. එතකොට විදර්ශනා පැත්තට වඩනකොට ඒ විදර්ශනා කරමින් ඒකෙමුත් කෙලෙස් දුරු වෙන පැත්තට යන්න පුළුවන්, විදර්ශනා ඥාන ලැබෙන පැත්තකට යන්න පුළුවන් මේ ආනාපාන සතිය. ඊළඟට තවත් ඒ වගේම බුදුහාමුදුරු දේශනා කරපු භාවනාවල ප්‍රධාන භාවනාව සක්මන් භාවනාව. මම හිතනවා සක්මන් භාවනාව බොහෝ දෙනෙකුට හරි ක්‍රමයකට අහන්න ලැබෙන අවස්ථා බොහොම අඩුයි කියලා. මොකද භික්ෂුන් වහන්සේට මේ ගුරුවරයාගෙන් ඇත්තටම මගේ ගුරුවරයා වුණ අවසරයි වතුර්ගම නන්සිරි ස්වාමීන් වහන්සේගෙන් මුලින්ම ඔය මුලින් භාවනා වැඩසටහනට යන අවස්ථාවේදී සක්මන් භාවනාව එක එක විදර්ශනා ඥානයක් ලබා ගැනීම සඳහා මේ උන්වහන්සේ දේශනා කළා. ඒකට ඒ භාවනාව ඇත්තටම වඩද්දී බොහොම ඒ හොඳට මේ භාවනාව තේරුණා, ඒක හොඳට වැඩුණා. ඉන්පසුව වෙන යම් යම් ධර්ම දේශනා ගුරුවරුන්ගෙන් අහන්න ලැබුණ අවස්ථාවකදී, දේශනා අහන වෙලාවකදී ඒ වගේ හොඳට භාවනාවක් වැඩෙන ආකාර සක්මන් භාවනාව නම් ඊට පසු කිසිම ගුරුවරෙක්ගෙන් අහන්න ලැබුණ බවක් මතකයක් නැහැ. නමුත් ඒ යම් යම් ධර්ම අවබෝධ ලබා ගැනීම පොත්පත් කියවමින් ලබාගත් දැනුම සක්මන් භාවනාව කරනකොට පුදුමාකාර විදිහට ප්‍රායෝගික වෙලා දකින්න හැකියාවක් තිබුණා. වික්ෂුන් වහන්සේ පැත්තෙන් ගන්නකොට මං හිතන්නේ සක්මන් භාවනාව තරම් මේ මාර්ගේ වඩන්න උපකාර වෙච්ච කිසිම භාවනාවක් නැහැ කියලා කියන්න පුළුවන්. කියන්නේ ප්‍රායෝගිකව පුදුම විදිහට එල්ලනවා මේ අවබෝධ කරගන්න උත්සාහ කරන ධර්ම කරුණු පැහැදිලිව පුදුම විදිහට මේ සක්මන් භාවනාදී වැඩෙන ස්වභාවයක් තිබුණා. එතකොට සමතේ පැත්ත සමාධිය පැත්තත් වැඩුණා, ඒ වගේම විදර්ශනා පැත්තත් මේ විදර්ශනා ඥාන පවා මේ සක්මන් භාවනාවේ වැඩිලා තියෙනවා. ඉතින් ප්‍රායෝගිකව මේ සක්මන් භාවනාව කියන එක පුදුමාකාර වැදගත්කමක් දැක්කා, මේ වික්ෂුණාසේ දැක්කා. ඉතින් මං හිතනවා ඒ වගේ එක සමතයක් විදර්ශනාවක් උදාහරණයක් විදිහට කිව්වේ ඒ දෙකම වඩන්න පුළුවන් මෙන්න මේ සක්මන් භාවනාවයි. එතකොට ඒ ධර්ම ඥානෙ තියෙන කෙනෙකුට ඒක නිකම්ම ඒවා වැඩෙන්න පටන් ගන්නවා. ඒ තමන් අවබෝධ කරගත ධර්ම කරුණු මේ සක්මන් භාවනාවත් එක්ක ඒකට එකතු වෙලා ඒකත් එක්ක වැඩි වෙන යනවා. ධාතු මනසිකාරයෙන් උඩට වැඩෙන්න පටන් ගන්නවා. නාම රූප පරිච්ඡේදය වගේ වහිම හොඳට වැඩෙන්න පටන් ගන්නවා මෙන්න මේ සක්මන් භාවනාව හරියට කරගෙන ගියොත්. එතකොට මේක විස්තර කරේ මේ සමහර භාවනා බොහෝ භාවනා සමත සහ විදර්ශනා කියන දෙආකාරයටම වැඩෙනවා. තවත් එකක් තමයි දැන් අපි ගත්තොත් එහෙම මේ අට්ටික සංඥා වුණත් සමතයක් විදිහට වඩන්න පුළුවන්. සමත භාව සමත 40 කම්මට්ටාන කියලා සමත භාවනා 40ක් විස්තර කරලා දෙන බුදුරජාණන් වහන්සේ. එතකොට ඒකෙදිත් මේ ඔය කසින භාවනා කියන එක නම් මම දන්නේ ඒක විදර්ශනාවක් කරන්න පුළුවන් කියලා එහෙම දැනුවත් නැහැ. අනිත් බොහෝ භාවනා සමත සාවිදර්ශනා කියන ආකාර දෙකටම වැඩෙන දෙපැත්තටම යන්න පුළුවන් ඒවා තියෙන බොහෝ භාවනා ආනපන සතිය සක්මුම් භාවනාව ඒ වගේම ওই අසුභ භාවනාව සමහරෙන් සමතයක් විදිහට වැඩෙනවා. ඒකේ කැහැලි ටික නම් පිළිවෙලට ඉහළට පහළට කියාගෙන යනකොට හිත එක තැන් වෙන සමතයක් වැඩෙනවා. හැබැයි විදර්ශනාවක් විදිහට වැඩෙනකොට ඒකෙදී අපි අර විස්තර කරලා බලන විමර්ශා කියන කොටස සිදු වෙනවා. ඒ විමර්ශා කියන එකේදී තමයි කෙලෙස් දුරු වෙල යමක් තියෙන්නේ. සමතකේ තියෙනකොට සමහරට බුද්ධානුස්සතිය වුණා. බුද්ධානුස්සතියත් අපිට පුළුවන් මේ හොඳට ඊජේ සමාධියක් ඇති වෙන විදිහට මේ අර බුදුගුණ පෙළියට නිකන් අරහන් සම්මා සම්බුද්ධෝ කියලා ඒ විස්තර ටික කියාගෙන කියාගෙන ඒක ඉහළට පහළට කියනකොට මොකද වෙන එකකට හිතට හිත යන්නේ නැති නිසා මෙන්න මෙතනදී මේ සමත සමාධියක් වැඩෙන්න පුළුවන්. හැබැයි එතකොට බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් ඇති වෙලා නෙවෙයි මෙතන තියෙන්නේ. ශ්‍රද්ධාවක් තියෙනවා නමුත් ඒක බොහොම බොහොම ප්‍රාථමික මට්ටමේ අර උන්වහන්සේ ගුණ තේරුම් අරගෙන වැඩනකොට ඇති වෙන ශ්‍රද්ධාවකට වඩා මෙතන අර හිත එක තැන් වෙලා මේ වචන කීපයක්කින් ඉහළට පහළට ගිහිල්ලා හිත වෙන තැනකට නොයා තියෙන ස්වභාවයක් ඇති වෙනවා. එතකොට ওই විදිහට මේ භාවනා සමත විදර්ශනා කියන ආකාර දෙකකට වඩන්න පුළුවන් එකම භාවනාව උනත් මේ දෙය ආකාරයකට වෙනවා කියන එක තමයි මේ විස්තර කරන්න ඕනේ මුනේ. එතකොට අපි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මේ සමතේ පැත්ත සමත භාවනාව කියන එක අපි බලමු කොහොමද මේකෙදි විස්තර කරන්නේ මේ සමාධිය කියන එක කියලා. සවිතක්කං සවිචාර විවේකජං ප්‍රීතිසුඛං පඨමජ්ජාණං උපසම්පජ්ජ විහෙරති. එතකොට ප්‍රථම ධානයේ උපදවාගෙන වාසය කරන්න කියලා කියන එක. වගේ බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන බොහෝ තැන්වල භික්ෂූනි සමාධිය වඩවු කියලා. සමාධිය වඩන්න කියලා කියනවා. සමාධිය වඩන කෙනාට මෙන්න මේ පංච නීවරණ ධර්ම වලින් නිදහස් වෙලා ඇත්ත ඇති හැටියෙන් බලන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒක විස්තර කරපු සූත්‍ර බොහෝමයක තියෙනවා. ඒ නිසා මේ සමාධිය කියන එක සමහර අය හිතනවා සමාධිය අවශ්‍ය නැහැ කියලා. සමාධිය අවශ්‍ය නැත්තේ නැහැ. එතකොට මේ සමත සමාධියේ මුත සමහර සූත්‍රවල තියෙනවා. ඒකද මට හරියට මතකෙටිනවා අඩුයි සූත්‍රේ නම. අරූප ධ්‍යාන වලට පවා ගිහිල්ලා එතනින් ආපහු විදර්ශනා පැත්තට හරවන්න පුළුවන්. එතන මේ සමතෙන් ඉහළට ඉහළට ගිහිල්ලා යම් කිසි කෙනෙක් මේ සමත සමාධියෙන් ඉස්සරහට ඉස්සරහට ගිහිල්ලා ඉවරලා එයා ඒ සමාධියේ ඉඳලා විදර්ශනා පැත්තට හරවලා නිවන පැත්තට යන්න පුළුවන්. ඒ අයට මේ අර බොහොම සැපසේ යන ගමනක් කියලා කියන්නේ සුඛපටිපදාවක් කියලා කියන මේ සමාධියත් එක්ක යන ගමන. හැබැයි මේ සමාධිය විතරක් වඩලා එතනින් නතර වෙලා හිටියෝ ඒ ධ්‍යාන හරි අරූප ධ්‍යාන රූප ධ්‍යාන මොකක් හරි ඒ ධ්‍යානයකට කැමති වෙලා මේ විදර්ශනා පැත්ත ලෝකේ ඇත්ත දකින්න පැත්ත මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ පැත්ත නැතුව මේ සක්කාය දිට්ඨිය දුරු කරගෙනවත් නැතුව ඒක වඩලා ඒවට වෙලා ඒවා මගේ කරගෙන ඒවා උපාදානය කරගෙන හිටියොත් එහෙම එතකොට ඇතිලා තියෙන්නේ භව තණ්හාවක්. එහෙම නැත්නම් අපි කිව්වොත් එහෙම රූප භව අරූප භව විදියට හැදිලා ඒක භවය සකස් වෙන්න නැවත උපදින්න හේතුවක් වෙලා අන්තිමට බ්‍රහ්මලෝකවල උපතක් ලබනවා. හැබැයි ඒකේ ඉන්න කාලේ අවසන් වුණාට පස්සේ නැවත අර කෙලෙස් ටික හැමම තියෙනවා නිසා නැවතත් ඇවිල්ලා සමාටක සතර අපාය පවා යන්න පුළුවන්කම තියෙනවා. ඒකට ඒක එහෙම නෙමෙයි මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ සමාධිය වඩන්න කිව්ව සමාධිය වඩලා ඒක විදර්ශනාවට හරව ගන්න තමයි කියන්නේ. සමාධිය වඩලා එතනින් සමාටක කෙනෙක් එයාගේ පෙර ජීවිත දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ මේ ලෝකේ ඇත්ත මේ සමාධියත් එක්ක ලැබෙන ඒගොල්ලොන්ගේ ඥාන නිසා දැකලා යම් යම් අවස්ථාවලදී ඒ සමාධි වඩලා පුබ්බේ නිවාසානස ඥානෙ වගේ වඩාගත් ස්වාමීන් වහන්සේලා ඒ තමන්ගේ පෙර ජීවිතය දැක්ලා ඒක ගැන කලකිරිලා මේකද මේ සංසාරය කියලා කලකිරිලා එතනින් නිවන් මාර්ගයට යොමු වෙනවා කියලා කියනවා. භික්ෂුන් වහන්සේට මතකයි මේ ගිහි කාලෙදී මුණ ගැවුණු ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ බොහොම භාවනා වඩන ස්වාමීන් වහන්සේ. ඒ සමත පැත්ත බොහොම වඩාගෙන ගිහිල්ලා උන්වහන්සේට පුබ්බේ නිවාසානස ඥානෙ පහළ වෙලා උන්වහන්සේ පෙර ජීවිතය දැක්ලා උන්වහන්සේ කිව්ව කතාවක බොරු කතාවක් නෙමෙයි මේ ඈතකදී අහන්න ලැබෙච්චද පැවිදෙන් ඉස්සෙල්ලා ගිහි කාලෙදී උන්වහන්සේ කිව්වා උන්වහන්සේ ඉතහාන සිටියේ මේ ඉස්සෙල්ලා ජීවිතෙත් බොහොම හොඳ මහාන වෙලා හිටපු හොඳ කෙනෙක් කියලා හිතුවා කියලා කිව්වා. හැබැයි මේ මේට ආසන්න ජීවිතේ බලනකොට තායිලන්තේ වගේ රටක උන්වහන්සේ ශ්‍රී ලංකාවේ හම්බුනමක් නෙමෙයි කාන්තාවක් වෙලා බොහෝම දුකසේ මේ දරුවෝ හදාගෙන මේ රෙදි සෝදමින් එහෙම ඉන්නවා දැක්කා කියලා කිව්වා. ඒතර උන්වහන්සේට පුදුම නිකන් ලැජ්ජාවක් කලකිරීමක් ඇති වුණා කිව්වා. මේකද මේ සංසාරය අයියෝ කියලා අන්න ඒ වගේ. එතකොට ඒ වගේ විදිහටත් මේ අවබෝධ කරගෙන මේ සංසාරයේ මේ වගේ එකක්ද මෙහෙම මෙහෙමයි යනවත් දිකට මේ යන තැන කොහෙද කියලා හිතන්න බෑ. ওই විදිහට තේරුම් අරගෙනත් මෙන්න මේ විදිහට නිවන පැත්තට යොමු වෙනවා. ඒක නිසා මේ සමාධිය කියන එක පහත් කළ තියන්න සලකන්න බෑ. හැබැයි මේ ඒ සමාධියෙන් මේ පැත්තට හරව ගන්න හැකියාව තියෙන්න ඕනේ. එතකොට ක්‍රම හතරක් බුදුජනනස දේශනා කරේ. එකයි සමාධිය මුල් කරගෙන ගොඩාක් ඉහළට ගිහිල්ලා ඒකෙන් විදර්ශනා පැත්තට හරවලා නිවන් දකින්න පුළුවන්. තව එකක් තියෙනවා මෙන්න මේ සමාධිය සහ යුගනන්ද කියලා කියනවා. විදර්ශනාව කියන එක දෙකම එකට කරගෙන යන්න පුළුවන්. ඒ විදිහටත් යන්න පුළුවන්. ඊළඟට සමාධිය කියන එක ඇත්තෙම නැතුව මේ ශුෂ්ක විදර්ශක කියලා මේ විදර්ශනාවම කරගෙන ගිහිල්ලා ඒකෙන් විදර්ශනා සමාධි ලබාගෙන යන්න පුළුවන් කියලා කියනවා. ඒ විදිහට ක්‍රම කියලා දෙන බුදුරජාණන් වහන්සේ. එතකොට මේ සමතේ පැත්තෙන් අපි මේ නිවන ධර්ම ගැන කතා කරගෙන යන්නේ තාවකාලික යටපත් කරන්නේ කොහොමද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ පළවෙනි ධානය උපදවා ගන්න කොහොමද කියලා. එතකොට පළවෙනි ධානය උපදවා ගන්න කොහොමද? සවිතක්කං සවිචාරං විවේකජං පීරිසුකං පඨමජ්ජානං උපසම්පජ්ජ විහෙරති. එතකොට යම් කිසි කෙනෙක් මොකද කරන්නේ? අරඤ්ඤගතෝවා රුකමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිසිද්ධි පල්ලංකං ආභුජිත්තෝ යුංකායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ වස සති සතෝ පස්ස සති කියලා විදිහට මේ ආනාපාන සතිය කරනකොට ඒ විදිහට නිස්කලංක තැනකට ගිහිල්ලා ආනාපාන සතියෙන් කරගන්න ගියොත් මෙන්න මේ විදිහට අන්තිමට මෙන්න මේ ආස්වාස ප්‍රාස්වාස අරමුණට හිත යොමු කරගෙන මෙන්න මේ සංසිඳුණු ආනාපාන සතිය ආස්වාස ප්‍රාස්වාසයේ හිත යොදවාගෙන ඉන්නකොට මෙන්න මේ අවස්ථාවේදී අපි මේ මේක විස්තර කරලා තියෙන ගොඩක්. ඒක නිසා ගොඩක් විස්තර කරන්න විචුණාසෙ වෙලාව ගන්නෙ නෑ. එතකොට මෙන්න මේ විදිහට මේ සංසිඳුන ආස්වාස ප්‍රාස්වාසයේ ඉන්නකොට කයත් සැහැල්ලුයි සිතත් සැහැල්ලුයි හිත කොහෙවත් දුවන්නේ නැතුව මේ සංසිඳුන ආස්වාස ප්‍රාස්වාස අරමුණේම පිහිටලා තියෙනවා. එතකොට අන්න එතනදී සවිතක්කං සවිචාරං. එතකොට මොකද්ද සවිතක්කේ? මේක ආස්වාසයක් මේක ප්‍රාස්වාසයක් කියලා විතර්කයක් ඇති වෙනවා. සවිචාරේ මේ ආස්වාස ප්‍රාස්වාසයේ සංසිඳිලා කියලා දැනගන්නවා. විතක්ක විචාර. එතකොට ඒත් එක්ක සිත නිදහස් වෙලා වගේ සිතේ සැහැල්ලු බවක් හිතේ නිදහස් ස්වභාවයක් දැන එකට ප්‍රීතිය කිව්වා. ඒත් එක්ක සිතේ නිදහස් ස්වභාවය නිසා කය සැහැල්ලු වෙලා කය බර නෑ වගේ කය බොහොම සැහැල්ලු බවක් කය අමතක වෙලා වගේ කය නෑ වගේ දැනනට අන්න ඒක දුකසුකේ කියලා. එතකොට මෙන්න මේ වෙලාවේදී මේ සියල්ල ලෝකෙම අමතක වෙලා තමන්ගේ කයත් අමතක වෙලා තමන්ගේ පංච ඉන්ද්‍රියනුත් ඔක්කොම අමතක වෙලා මෙන්න මේ ආස්වාස ප්‍රාස්වාස අරමුණටම එකඟ වෙලා ඒක තුලම හිත පිහිටනකොට අන්න එයාට මේ විවේකයෙන් ඇති වුණා වූ ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන ලක්ෂණ සහිතව සවිතක්ක සවිචාර සහිතව ප්‍රථම ධානයේ සිත පිහිටවා ගන්න පුළුවන් කියනවා. ඒතර අන්න ඒ වෙලාවේදී මොකද වෙලා තියෙන්නේ? මෙයාගේ නිවන ධර්ම වලට. ඒ වෙලාවේදී මෙයාගේ නිවන ධර්මතාවකාලික යටපත් වෙලා තියෙනවා. පංචකාම් පිළිබඳ හැඟීමක් නැහැ මේ වෙලාවේදී. මොකද එයාගේ හිත තියෙන්නේ කොහෙද? මේ ආස්වාස ප්‍රාස්වාස අරමුණ තුල. එතකොට රූප පිළිබඳව, ශබ්ද පිළිබඳව, නැත්නම් රූප විතර්ක, ශබ්ද විතර්ක, ගන්ධ පිළිබඳව, රස පිළිබඳව, මේවා පිළිබඳව මෙන්න මේ විතර්ක ඇතිවීමක් නැහැ මෙතනදී. එතකොට මේ විතර්කේ තියෙන්නේම මේ නීවරණ ධර්ම වලින් තොර වුණු තමන්ගේ යොදාගත් අරමුණු තුලම. එතකොට මෙන්න මේක නිසා හටගත් ප්‍රීතිය, නීවරණ ධර්ම වලින් ඈත් වෙලා ලැබු මේ ප්‍රීතියත්, ප්‍රීතිය නිසා හටගත් සුඛයත්, ඒකාග්‍ර ස්වභාවයත් ඔන්න ඔය විදිහට හිතේ පවතිනවා. ඒ වෙලාවේදී තාවකාලිකව මෙන්න මේ නීවරණ ධර්ම වලින් ඈත් වුණු නිදහස් වුණු සිතක් එයාට ඇති වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙතනදී විස්තර කරනවා මෙන්න මේ කෙනෙක් සමාධියකට යනකොට මේ හිතේ ස්වභාවය විස්තර කරනවා. හිතේ ස්වභාවය කොහොමද විස්තර කරන්නේ? මේ හිත කියන හිත හරියට කැලෙන් අල්ලගත් කුළු හරකෙක් වගේ කියන. මෙයා ගෙනල්ලා මේ කුළු හරක ගෙනල්ලා ගහක වඳින්න ගියොත් එහෙම මේ කුළු හරක කීයටවත් මේ ගහ ළඟ ඉඳ කැමති වෙන්නේ නැහැ. කුණුහරක වෙනදට වඩා දඟලන්න පටන් ගන්න හිටියටත් වඩා දඟලනවා. හැබැයි ඒ වෙලාවට ඒ හරක බැඳලා තියෙන ලණුව හොඳට හයිය තියෙන්න ඕන, හොඳ ශක්තිමත් ලණුවක් වෙන්න ඕනේ. නැතුව මේ හයිය නැති පොඩි ලණුවකින් බැඳගත්තොත් අනිවාර්යෙන් කුණුහරක මේක කඩාගෙන ආයේ හිටපු පැත්තටම දුවනවා. එයාට ඕනේ වැඩ කරන්න දුවනවා. ඊළඟට මෙයා ගැට ගහන කණුවත් ඒ වගේම ශක්තිමත් වෙනවා, නැත්තම් කණුවත් ගලවගෙන මෙයා යනවා. එහෙමනම් ඔන්න ශක්තිමත් ලණුවකින් ශක්තිමත් කණුවක ගැට ගහගන්න කියනවා මේ කුණුහරක ඉස්සරලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේකට අවශ්‍ය ශක්තිමත් කණුව මොකක්ද? මේ කණුව තමයි හොඳ අරමුණක් තියෙන්න ඕනේ, අපිට යොමු කරගන්න අරමුණක් තියෙනවා. ඒක තමයි මේ ආනාපාන සතිය බුදුහාමුදුරු දේශනා කරා. ඒ වගේම නොඑක් දේවල් දේශනා කරලා තියෙනවා. ඒකේ ප්‍රධානම දෙයක් මේ ආනාපාන සතිය ගැන අපි මුලින්ම කතා කරපු නිසා මේ ඉන්නවා. ඒක කතා කරන්නේ ආනාපාන සතිය පමණක් නෙවෙයි, තව දේවල් වල පුළුවන් මේ මෙයා ගැට ගන්න. එතකොට මෙන්න මේ නීවරණ ධර්ම වලින් තොර වුණු අපිට කාමච්ඡන්දයක් ඇති වෙන්නේ නැති, තරහක් ඇති වෙන්නේ නැති, විශේෂ ආසාවක් එහෙම ඇති වෙන්නේ නැති අරමුණක මෙන්න මේ සිත තියන්න කියලා කිව්වා. ඊළඟට ඒක තමයි මේ නීවර ධර්ම වලින් තොර වුණ අරමුණක් ගන්න කියලා කිව්වා. ඒක තමයි ශක්තිමත් කණුව. ඊළඟට ශක්තිමත් ලණුව තමයි සිහිය. එතකොට අරමුණ හොඳ වුණාට වැඩක් නැහැ. අරමුණ හොඳ වුණා කියලාම මේ ලණුව කොච්චර කණුව කොච්චර හයිය තිබ්බත් ලණුව හයිය නැත්තම් ලණුව කඩාගෙන යනවා. එතකොට මේ සිහිය කියන එකත් බොහොම ශක්තිමත් වෙන්න ඕනේ. අපි එතකොට කිව්වා දැන් මේ ලණුව හයිය වෙන්න ඕනේ, සිහිය හොඳට තියෙන්න ඕනේ. ඊළඟට මේක සඳහා යොදා ගන්න කණුව හයිය වෙන්න ඕනේ. ඒ කියන්නේ නීවර ධර්ම වලින් තොර වෙච්ච කණුවක් වෙන්න ඕනේ. නැත්තම් ඒක ඔස්සේ ගිහිල්ලා ඉවරලා ඒක අපි දැන් මේ පංචකාමයන්ගෙන් අයින් වෙලා මේ සිත නිදහස් කරගන්න කියලා ගිහිල්ලා ඒක නිසා මට ඇති වෙනවා නම් කාමසිතුවිලි ඇති වෙනවා නම් ඒ අරමුණත් එක්ක ගැටෙනවා නම් එයාට ඒකෙන් මේ මේ විවේකජම් ප්‍රීතිසුඛම් කියනේ හම්බෙන්නේ නැහැ. එයාට විවේකයක් හම්බෙන්නේ නැහැ. අපිට හොඳට අහලා පුරුදු කතාවක් තියෙන එක ස්වාමීන් වහන්සේ නම අසුබේ වඩන්න කියලා අමසොහොනකට ගිහිල්ලා ඉන්නකොට කාන්තා මලසිරුරක් අරමුණු කරගෙන කමඨහන වඩනකොට මේ කාන්තා මේ ඉදිමිල කුණු වෙලා මේ තියෙන මේ මේ ශරීරය දැක්කම උන්වහන්සේට කාමච්ඡන්දයක් ඇති වුණා කියනවා. එතකොට උන්වහන්සේට කලකිරලා මේ මොකද්ද මේ සිත කියන එක, මේ තරම්ම පහත් සිතක්ද මේක කියලා උන්වහන්සේ එතනින් ඉවත් වෙලා ගිහිල්ලා විදර්ශනා කරලා ඒ වෙලෙම අර බත්හැලියක් ඉදෙන්න යන වෙලාවට කලින් රහත් ඵලයටපත් වුණා කියලා කියනවා. නමුත් එතකොට අපිට තේරෙනවා මේ සමහරටක මේ දුරු කරන්න යන එක ඒ අරමුණෙමුත් ඇති වෙන අවස්ථා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ යම් යම් මේ සිත එකඟ කරගන්න ආනාපාන සති අරමුණ පමණක් නෙවෙයි සම 40 කර්මස්ථාන කියන මේ කර්මස්ථාන 40ක් විස්තර කරලා තියෙන මේ 40න් ඕනෑම එකක යොමු කරලා ඉවරලා ඒක තුල හිත පිහිටවාගෙන වෙන දෙයකට යන්නේ නැතුව තියාගෙන හිටපුවම ඔය කසිනවලදී බව සිදුවෙන්නේ ඒකයි. කසිනිට යොමු කරගෙන නිල පිහිට ඕදාත කියලා දිනවනේ ආකාශ කසිනි අපි මේව කතා කරමුලි. අන්න ඒ වගේ ඒ කසිනේකට හිත තියාන හිටියත් වෙන්නේ ඒ විතක්ක විතර ඒක විතරක් තිබලා අනිත් මුළු ලෝකේ තියෙන සියල්ලම තමන්ගේ කය සහ මේ සියල්ලම අතහැරිලා මේ අරමුණ විතරක් පීරලා තිනවා. අන්න එතකොට මෙන්න මේ විදිහට හිතේ නීවරණ ධර්ම වලින් తాවකාලිකව ඒ වෙලාවට ඒකේ ඉන්නකම් යටපත් වීමක් තියෙනවා. ඊළඟට දෙවෙනි ධානයේ විස්තර කරනකොට දැන් මෙතනදී විතක්ක විචාර කියන්නේ කතාරින මේ සම්පතේ පැත්තේ යන විදිහ විස්තර කරන්නේ විදර්ශනාවේදී විතක්ක ਵਿਚාර දිගටම තියෙනවා. ඒතර විතක්ක ਵਿਚාර අතහැරපුවාම එයාට ඉතුරුනවා ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. ප්‍රීතියට සිත ඒකාග්‍ර කරගෙන ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ලක්ෂණ ලැබුමින් ඉන්නවා. දැන් ප්‍රීතිය තුල සිත පිහිටාගෙන ඉන්නවා. ඒතකොට මේ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ලක්ෂණ තුනත් එක්ක ඉන්නකොට දැන් මේ ප්‍රීතිය කියන තැනදී දැන් එයාට මේ සමාධිය චුට්ටු චුට්ටු වැඩෙනකොට වැඩෙනකොට මේ විතක්ක ਵਿਚාර කියන එක වෙහෙසක් කියලා දැනෙනවා. එතකොට මේ විතක්ක ਵਿਚාර නැතුව මෙන්න මේ ප්‍රීතිය සුඛයක විතරක් මට ඉන්න තියෙනවා නම් හොඳයි කියලා ප්‍රීතිය සුඛ ප්‍රබල වෙනකොට යා මේ විතක්ක ਵਿਚාරේ අතහැරලා දානවා. එතකොට අන්න ඒ වගේ මේ අතහැරුණාට පස්සේ මෙයාට ප්‍රීතිය සුඛය කියන එක පැහැදිලිව හොඳට දැනෙන්න පටන් ගන්නවා. මෙහෙම ප්‍රීතිය සුඛය දැනෙනකොට මේ විදර්ශනා සම්පතේට වඩලා ඒක විදර්ශනාවට හැරෙන අවස්ථාව වික්ෂුණාස මේ විලාදෙම විස්තර කරන්නේ. එතකොට එයාට මේ සමාධියෙන් බැස්සට පස්සෙත් එයාට යම් කිසි මට්ටමකින් හිතෙන්න පුළුවන් මේ විතක්ක ਵਿਚාර කරනවට වඩා මේක නොකර ඉන්නවා නම් මොකද කියලා. නොකර ඉන්න එක නිදහස නේද කියලා. අපි හිතුවත් එහෙම අපිට මේ කාම විතක්ක වලින් විතරනේ අපි දැනගෙන ඉන්නේ මේ සතුටක් කියන එකක් ලබන්න. මේ සමාධියකට හිත පුහුණු නොකරපු සිතක් තියෙන කට්ටිය ඒගොල්ලෝ දන්නේ මේ හිත සන්තෝෂ කරන්න දන්නේ එකම ක්‍රමයේ තමයි මේ පංචකාම් කියන්නේ. ඊට වඩා දෙයක් දන්නේ නැහැ. එතකොට මේ පංචකාම පස්සේ යන්නේ මේවා වෙනුවෙන් මෙච්චර මහන්සි වෙන්නේ එයා ඊට වඩා වෙන ක්‍රමයක් නොදන්න නිසා. දැන් එයාට සමාධියක් ලැබිලා සමාධියෙන් මේ ප්‍රීතිසුඛ කියන එක දැනුණාට පස්සේ එයාට තේරෙනවා මෙන්න මේ ඇහැ ඔස්සේ කන ඔස්සේ නහය ඔස්සේ දිව ඔස්සේ ශරීර ඔස්සේ ගිහිල්ලා මේ බොහෝ ආදීනව සහිත දුක් සහිත බොහොම අමාරුවෙන් නඩත්තු කරන්න ඕනේ වූ මේ ප්‍රීතිය සැපයට වඩා මෙන්න මේ වගේ අයින් වුණාම ඊට වඩා හොඳ එකක් ලැබෙනවා නේද? ඊට වඩා බොහොම සුවදායු මම හිතුවට වඩා හොඳ එකක් මගේ තුලම තිබිත්තිනි මම මේ පිටින් හොයන්නේ කියලා යාට යම් ප්‍රමාණයකට තේරුණාට පස්සේ යාට මොකද මේ සාමාන්‍ය ජීවිතයේදී තියා හිතනවා මම මොකටද මේ රූප අපි හිතමු දැන් මේ හිතේ සමාධියක් ඇතිවිච්ච කෙනෙකුට ඊට පස්සේ හිතනවා මම වේලාව නාස්ති කර කර මේ ටීවී බලලා ඒක වෙහෙසක් ඒ වෙහෙස දැනෙන්න පටන් ගන්නවා හරියට අර මේ පොඩි මොකක් හරි පරණ සෙල්ලම් බඩුවක සෙල්ලම් කර කර ඉන්න ළමයෙකුට හොඳ ලස්සන හොඳ මේ හම්බ වෙන බොහොම වටින දෙයක්. එහෙම නැත්නම් රෝස් පාන් කකා හිටපෙක්කනකොට හම්බ වෙන චොකලට් එක. දැන් දන්න රෝස් පාන් ඉතින් හොඳයි. මොකුත් නැතිනකොට රෝස් පාන් තම රස. නමුත් අර චොකලට් එක කනකොට රෝස් පාන් වලට බොහොම රසවත්. දැන් මොකද මෙයා කරන්නේ? දැන් එයා රෝස් පාන් නෙවෙයි ඊට පස්සේ යන්නේ චොකලට් අන්නේ වගේ. මෙන්න මේ විදිහට ඒක මේ ප්‍රාථමික උදාහරණයක් විසුනාස කිව්වේ. නමුත් අපිට මේ පංචකාමයන්ගේ තියෙන ආදීනවත් එක්ක බලනකොට ඒ වගේ විහෙසකාරී බවත් එක්ක බලනකොට ඒ වන්නත්තු කරන්න තියෙන ප්‍රශ්නයි. ඒ විඳින වෙලාවේ තියෙන එක දුකක් කියලා තේරෙනකොට එයා මොකද කරන්නේ? මෙන්න මේ සමාධියට ඇලෙනවා. සමාධියට ඇල්ල මොකද කරන්නේ? සමාධියත් එක්ක පංචකාමයන්ගෙන් අයින් වෙලා ඉන්න උත්සාහ කරනවා. ඊළඟට යම් කිසි කෙනෙකුට මේ විදිහට ආරම්භ කරලා යම් කිසි කෙනෙකුට තවත් මෙතනින් එහාට යා ප්‍රඥාවන්ත නැහැ. යාට ධර්මයක් යම් ප්‍රමාණයකට අහන්න ලැබෙනවා නම්, කල්යාණ මිත්‍රාසුරක් ලැබෙන සද්ධර්මයක් ඇහෙනවා නම්, එයා මෙහෙම හිතනවා. දැන් මට මේ తాවකාලික පංච කාමයන්ගෙන් අයින් වුණාට පස්සේ මෙහෙම සුවයක් නම්, මේකෙන් සම්පූර්ණයෙන්ම අයින් වුණා නම් කොච්චර සැපක්ද කියලා. මෙන්න මෙයා ඊට පස්සේ හිතනවා මෙන්න මේ වගේ නික්මීමක්. නෙක්ඛම් මේ අවශ්‍ය වෙනවා. මොකටද මේ විවේකයේ ලැබලා මෙන්න මේ විදිහට මේ වගේ අයින් වෙලා මේ සමාධිය තුල පිහිටගෙන ඉඳ හෝ නැත්තම් සම්පූර්ණයෙන් දුරු කර ගැනීම සඳහා මේකේ ඉඳලා හරියන්නේ නැහැ. මේ වගේ අයින් වෙන්න ඕනේ. ඒ කියන්නේ පැවිදි වෙනවා කියන එකම නෙවෙයි. ගිහි ගෙදර නික්මිලා යම් කිසි කාලයකට හෝ යම් ස්ථාන වලට ගිහිල්ලා දවසකට සැරයක් හරි මෙන්න මේ විදිහට ඒ පරිසරෙන් අයින් වෙලා නික්කම් මේ ලැබලා මෙන්න මේ පංචකාමයන්ගෙන් ලැබුවට වඩා බොහොම සැපයක් මෙයා මෙන්න මේ නික්කම්මෙන් ලබනවා. මේ සමාධිය තුලින් විවේකයේ තුලින් ලබනවා. එතකොට මේ නික්කම්ම කිව්වහම අපි දන්නවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා සංකප්ප සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙවෙනි එක දෙවෙනියන්ගේ සම්මා සංකප්පනේ. සම්මා සංකප්ප කියන එකේ පළවෙනි අංගය මොකද්ද? නික්කම්ම සංකප්පේ. නික්මීම මොනවාගෙන්ද නික්මෙන්නේ? පංචකාමයෙන්ද? අපි කියන මේ කායික කයෙන් සම්පූර්ණයෙන් අයින් වෙලා මේ වස්තුකාමයන්ගෙන් අයින් වෙලා නික්වීම කියලා එකකුත් තියෙනවා. හැබැයි ඒ වස්තුකාමයන් තුල ඉන්න කෙනෙකුට එහෙම නික්මෙන්න බැරි නම් වස්තුකාමයන්ගෙන් නික්මුණාම බොහෝ විවේකයක් තියෙනවා. හැබැයි එයාගේ සිතේ ක්ලේශකාමයේ කියන එක දුර වෙලා නැහැ. එතකොට ක්ලේශකාමයේ දුරු කරගන්න මේ වස්තුකාමයෙන් ඉවත් වීම පහසුවක්. නමුත් යම් කිසි කෙනෙකුට එහෙම ඉවත් වෙන්න බැරි නම් මේ පංචකාමයන් තියෙන පරිසරය තුලම මෙන්න මේ විදිහට සිතෙන් ඒක අයින් කරගෙන යම් විවේකයක් ලබලා ඒ වගේ ආදීනව දකිමින් ඒ අර අපි ලබන අර පහත් මට්ටමින් ලබන සැපයට වඩා උසස් වූ පංච නීවරණකින් ඈත් වෙලා ලබන්නා වූ ඒ සැපය ප්‍රීතිය සැපය ලබන්න පුළුවන්කමක් තියෙන. එතකොට ඒ විදිහටත් මෙන්න මේ විදිහට මේ වගේ අයින් වීම කියන එක ලබන්න පුළුවන්කමක් තියෙන. එතකොට අපි බුදුරජාණන් වහන්සේ ඔය දැන් අපි ප්‍රධාන වශයෙන්ම සබ්බපාපස්සකරණං කියන ගාථාව හැමෝටම සාධාරණ හැම බුදු කෙනෙක්ම දේශනා කරපු ගාථාවක් කියලා විස්තර කරනවානේ. ඒ වගේම මේ භික්ෂුන් වහන්සේලාට නැත්තම් මේ පැවිදි පිරිසට ලබලා දෙන බුදුහාමුදුරු දෙන අවවාදයක්ත් තියෙනවා. මත්තං යතංච බත්තස්මින් පන්තංච සයනාසන අදිති චිත්තේ වායෝග ඒතම් බුද්ධාන සාසන. බුදුරජාණන් වහන්සේලාගේ බුදුරුගේ අනුශාසනයක් තමයි මේක. මොකද්ද මෙන්න මේ ප්‍රත්‍යන්ත සේනාසන වලට යන්න, ප්‍රත්‍යන්ත සේනාසන වලට ගිහිල්ලා අදිචිත්ත, අදිචිත්ත කියලා කියන්නේ මේ ඇති කරගන්නා වූ මේ සමාධි ස්වභාව, චිත්ත සමාධිය ඇති කරගන්න, විදර්ශනා හෝ සමත වශයෙන් සිතේ මේ සාමාන්‍ය ඉක්මවල යන්න, මේ පංචකාමයන්ගේ නියොන ධර්ම ඉක්මවල ගියපු මේ සිතක් ඇති කරගන්න කියලා කිව්වා. එහෙම කරන්න කියලා බුදුජනන් වහන්සේලා අවවාද කරනවා කියලා කිව්වා. එතකොට ප්‍රත්‍යන්ත සේනාසන වලට යන්න කියලා කිව්වේ මොකටද? ප්‍රත්‍යන්ත සේනාසන කියලා කියන්නේ ඔය වනවාසී හරි නිදහසේ බණ භාවනා කරගන්න පුළුවන් තැන් වලට යන්න ඕනේ. මොකද අනිත් තැන් වල මේකට ගොඩක් බාධා එනවා වැඩි. ගරාවාසයේ බොහොම සම්බාද සහිතයි කියලානේ නික්මෙන්නේ කෙනෙක් පැවිද්දට යන්නේ මේ බොහෝ සම්බාද සහිතක වූ මේ ගරාවාසයේ ගිහි ගෙදර මේ මේ මාර්ගේ වඩා ගන්න බාධක සහිතයි කියලා. ඒකට එහෙම අයින් වෙලා සම්පූර්ණයෙන්ම යන්න කියනවා නෙවෙයි. නමුත් ගිහි ගෙදර ඉදිද්දි හරි තමන්ට ලැබෙන වෙලාවට මොකද කරන්න ඕනේ? මෙන්න මේ සම්බාද වලින් අඩු තැනකට ගිහිල්ලා එකෝ තමන්ගේ ඉන්න පරිසරය සකස් කරගන්න පුළුවන් නම් එහෙම එහෙම සකස් කරගන්න බැරි නම් ඒවත් එක ගැටෙන්නේ නැතුව තමන්ගෙන් වෙන්න තියෙන දේවල් ඒ කටයුතු පුළුවන් ආකාරයකට කරලා තමන් මේ ඒ තමන්ගේ විවේකේ ලබාගෙන ඒ ස්ථානයකට ගිහිල්ලා පුළු පුළුවන් වෙලාවකට හරි කරගන්න ඕනේ. එතකොට මේ අපි කතා කරේ ඇත්තරම මෙන්න මේ නීවරණ ධර්ම තාවකාලිකව කොහොමද යටපත් කරගන්නේ කියලා. නීවරණ ධර්ම පහම පිළිබඳවයි මේ කතා කරේ. එකක් පිළිබඳව කොමනක් නෙවෙයි. ප්‍රධාන වශයෙන්ම කාමච්ඡන්ද ව්‍යාපාද කියන නීවරණ ධර්ම. එතකොට ඒ නීවරණ ධර්ම සම්පූර්ණයෙන් දුර වෙනවා නම් දුර වෙන්නේ මෙන්න මේ අනාගාමී ඵලයටපත් වුණාට පස්සේ. එතකොට ඒත් අනිත් නීවරණ ධර්ම වලින් යම් යම් තවත් කරදර තියෙනවා. මේ සියල්ලම දුර වෙන්නේ සම්පූර්ණයෙන්ම රහත් ඵලයට පත් වෙච්ච කෙනෙක්ගේ. එතකම්ම මේ නීවරණ ධර්ම වලින් යම් යම් ප්‍රමාණ වලින් කරදර තියෙනවා. පොඩි පොඩි ප්‍රමාණ වලින් හරි කරදරයක් තියෙනවා. එහෙමනම් මං හිතන්නේ අද අපි මේ ධම්මානුපස්සනාවේ නීවරණ කොටස තමයි අපි මේ කතා කරේ. ඒක අපිට තාම අවසන් කරන්න වෙලාව මදි. අපි ලබන සතියේදීත් මේ නීවරණ ධර්ම පිළිබඳව කතා කරන්න උත්සාහ කරමු. හොඳයි, එහෙනම් අපේ ධර්මාසනාව සඳහා අදාළ වෙලාව අපිට අවසාන වේගෙන එන්නේ. එහෙමනම් මම හිතනවා කාට හරි ප්‍රශ්න අහන්න තියෙනවා නම් ප්‍රශ්න අහන්නත් අවස්ථාව දීලා අපි අද දිනේදී මේ ධර්මාසනාව මෙතනින් අවසාන කරමු. එහෙමනම් මේ සංවිධානය කරන මහත්වරු හැම දිනාටම මයික් අන්මියුට් කරන අවස්ථාව ලැබලා දීලා ප්‍රශ්න අහන අවස්ථාව ලැබලා දෙන්න කියලා මතක් කරලා හිටිනවා.
මයික්ස් අන්මියුට් කරන්න පුළුවන් වික්ෂණි මහත්මයා.
හරි. ඉතින් හැමෝටම මයික් අන්මියුට් කරගත්ත හැකි මොන හරි අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. භාවනා වැඩසටහන් වලට ආපු අයගේ භාවනා වැඩසටහන් වල ප්‍රශ්න තියෙනවා නම් එහෙම අහන්න පුළුවන්. එහෙම නැත්නම් අද කරපු දේශනාවේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. ඒ වගේම මොන හරි අහන්න මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න කියලා මතක් කරලා තියෙනවා. මොකද ප්‍රශ්නයක් නැත්නම් මගේ මීට පෙර අහපු ප්‍රශ්නයක් තියෙනවා, ඒක ට උත්තරේ විසුනහස දෙන්නම්. මොකද මගෙන් අහලා තිබුණා එක මහත්මයෙක් දිව්‍ය ලෝකයේදී ධර්ම අවබෝධ කරගන්න බැරිද කියලා. බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍ර දැන් මේ මේක අහලා තිබුණේ මේ මනුස්ස ලෝකයේ විතරයි ධර්ම අවබෝධ කරගන්න පුළුවන්, වෙන කොතනක ඉපදුණත් ධර්ම අවබෝධ කරගන්න බැරිද කියලා. ඒකේ වැරද්දක් තියෙනවා. එහෙම එකක් නෑ. බුදුරජාණන් වහන්සේගෙන් අපි මෙතන මේ ධර්ම දේශනා මාලාව ආරම්භ කරනකොට ආරම්භ කරපු මේ ලෝක සූත්‍රය මතක ඇති. ඒ ලෝක සූත්‍රයේ ප්‍රශ්න ටික අහලා තියෙන්නේ දේවතාවේ. බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා අහන්නේ කිස්මින් ලෝකෝ සමුප්පන්නෝ කිස්මින් කුබ්බති සන්තවං කිස්ස ලෝකෝ උපාදාය කිස්මින් ලෝකෝ විහඤ්ඤති. එතකොට මේ ලෝකයේ පිළිබඳ මේ මොකද්ද මේ ඇහුව ප්‍රශ්නේ දෙවියෙක් තමයි ඇහුවේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ දෙවියට තමයි උත්තර දුන්නේ. චස්සු ලෝකෝ සමුප්පන්නෝ චස්සුන් කුබ්බති සන්තවං චන්න මේ උපාදාය චස්සු ලෝකෝ විහඤ්ඤති. එතකොට මේ දෙවියන්ට මේ උත්තර දුන්නේ. මේ ආයතන ගැන කතා කරලා පළවෙනිට පටන් ගත්තේ අපි එකෙන්. එතකොට අපි මේ මනුස්ස ලෝකේ අහනවට වඩා ගැඹුරු විදිහට තමයි මේ දෙවිගුරු ප්‍රශ්න අහලා තියෙන්නේ. ඊළඟට ඕගතරණ සූත්‍රයේ බොහොම ගැඹුරුටම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක ඕගතරණ සූත්‍රයේ පිහිටන්නේ නැතුව වෑයම් කරන්නෙත් නැතුව ඔබ කොහොමද මේ ඕගේ තරණය කරේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් දෙවියෝ අහනවා. එතකොට බුදුහාම ප්‍රදේශනා කරන පිහිටියොත් එහෙම ගිලනවා, වෑයම් කරොත් එහෙම ඉපිලෙනවා. එතකොට මේ දෙකම නැතුව මම ඕගේ තරණය කරා කියලා මේක බොහොම ලස්සනට විස්තර කරලා තියෙනවා. දෙවි කෙනෙක් ආපු එකක් ඒක. ඒ වගේ බොහෝ සූත්‍ර බොහෝ මේ ගැඹුරු දේවල් අහලා තියෙනවා දෙවිවරු. එතකොට බුදුරජාණන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරනකොට බොහෝ බොහෝ මේ දෙවුරු මේ සෝවන් ඵලයෙන් පත් වුණා කියලා කියනවා. එතකොට මේ දිව්‍ය ලෝක කියන්නේ මේ ධර්ම අවබෝධ කරගන්න බැරි තැන නෙමෙයි. දිව්‍ය ලෝක කාමයේ කියන්නේ සම්මිය දෘෂ්ටික නොවෙච්චි දෙවුරු කාමයන් එක්ක සන්තෝෂ වෙවි හිටියට අනිත් මේ ධර්ම මාර්ගයට පිවිසලා දිව්‍ය ලෝකයට ගියපු කිරිස් එතන ගිහිල්ලා මේ ධර්ම සාකච්ඡා කරනවා, මේ මාර්ගේ වඩනවා. ඊළඟට බ්‍රහ්ම ලෝකේ වැඩවසනේ රහතන් වහන්සේලා, දැන් හිතමු කෙනෙක් අනාගාම වෙලා බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා මේ බ්‍රහ්ම ලෝකෙදි රහත් වුණා කියලා බ්‍රහ්ම ලෝකෙට ගියපු කෙනෙක් අනාගාම වෙච්ච කෙනෙක් ආපහු එන්නේ නැහැ කාම ලෝකෙට. එතකොට ඒ රහත් වුණාට පස්සේ උන්වහන්සේලාට ඒ ලෝකයේ තියෙන ආයුෂ ඉවරනකන් ඒතර වැඩ ඉන්න වෙනවා. ඒකට උන්වහන්සේලා ඒ සමාධිසුවෙන් ඉන්නවා. නමුත් දිව්‍ය ලෝක වලට ඇවිල්ලා දෙවිවරුන්ට ධර්ම දේශනා කරනවා කියන රහතන් වහන්සේලා බ්‍රහ්ම ලෝකේ වැඩසපසන. ඒකට උන්වහන්සේලා ධර්ම සාකච්ඡා කරනවා. බුදුරජාණන් වහන්සේත් දිව්‍ය ලෝක වලට බ්‍රහ්ම ලෝක වලට වැඩම කරා. දෙවියෝ ඇත්තටම කියනවනම් අපට වඩා පිනින් ඉහළ පිරිසක්. එතකොට ඒගොල්ලන්ට අවබෝධ කරගැනීමේ හැකියාව වැඩි වෙන. එතකොට අභිධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ දෙවිවරුන්ටනේ. මොකද ඒගොල්ලන්ට මේ අවබෝධ කරගැනීමේ ප්‍රඥා ශක්තිය වැඩි. එතකොට ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මේ සියල්ලම මනුස්ස ලෝකයේ ඉන්නට වඩා මේ දියුණු වේවා ලැබිලා තියෙනවා කියන හිතන්න පුළුවන්. ප්‍රඥාව මෙහෙම උඩට තියෙන හිතන්න හැකියාව එහෙම බොහොම තියෙන ඒගොල්ලන්ට. එතකොට ඒගොල්ලන්ට අපට වඩා ඉක්මනට ධර්ම අවබෝධ කරගන්න හැකියාව තියෙනවා. ඒක නිසා මේ මනුස්ස ලෝකයෙන් විතරයි නිවන් දකින්න පුළුවන් කියලා එකක් නැහැ. එතකොට එහෙමනම් බ්‍රහ්ම ලෝකවල අනාගාමීල සුද්ධවාස බ්‍රහ්ම ලෝකවල ඉන්න උන්වහන්සේලා රහත් වෙන්න මනුස්ස ලෝකෙට එන්නේ නැහැ. එතනම රහත් වෙනානේ. කාම ලෝකවලට ආපස්සට එීමක් නැහැනේ. ඒක නිසා දිව්‍ය ලෝකවල ධර්ම අවබෝධ කරන්න බැරි කමක් නැහැ. බොහෝ දෙවිවරුන්ට ධර්ම දේශනා කරලා තියෙනවා. බුදුජානක වහන්සේ දේශනා කරනවා මනුස්ස ලෝකයට වඩා බොහෝ පිරිසක් බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරනකොට රහත් ඵලයට පත් වෙන දෙවිවරු ඉන්නවා. ඒක සූත්‍රවල සඳහන් වෙනවා. මම හිතන්නේ මට පෞද්ගලිකව අහපු ප්‍රශ්නයකට උත්තරයක් මේ වෙලාවේදී කිව්වේ. හොඳයි. මොනවාර ප්‍රශ්න තියෙනවද අහන්න බලමු. මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමක් නෑ. තියෙනවා. ප්‍රශ්න නැත්නම් අපි නතර කරමු.
එහෙමයි වික්ෂේන් මහන්සිය. ප්‍රශ්න නැත්නම් අපි අවසන් කරමු.
ඒක තමයි. හොඳයි. හොඳයි එහෙනම් අද ධර්ම දේශනාව සමන් දීමින් තමන් විසින් රැස් කරගත්ත මේ සියලුම කුසල් මේ ලෝකයේ ශාසනය ආරක්ෂා කරන ඕල්පේචක් මහේශාක්‍ය සියලුම දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමින් අනුමෝදන් කරන ලබත්තා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ఆకాశట్టాజుమట్ట దేవానాగ మహిద్దిక పుణ్యంతం అనుమోదిత్వా చిలంద్రకాంత శాసన ఆకాశట్టాజుమట్ట దేవానాగ మహిద్దిక పుణ్యంతం అనుమోదిత్వా చిలంద్రకాంత దేశనం ఆకాశట్టాజుమట్ట దేవానాగ మహిద్దిక పుణ్యంతం అనుమోదిత్వా చిలంద్రకాంత మం పరంతి. ඒවාගේ මේ යම්කිසි ඥාති පින් බලාපොරොත්තුෙන් පින් ලබාගත හැකි ස්ථානක සිටිනා නම් මේ පින් අනුමෝදන් කර මේ අනුමෝදන් කරන ලබත්වා කියලා ඥාතින්ට පින් අනුමෝදන් කරන්න. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොතු ඥාතේ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොතු ඥාතේ. ඉදං වූ ඥාතීනම් හෝතු සුඛිතා හොතු ඥාතේ. ප්‍රාර්ථනා කරන්න මේ සියලු කුසල් නිවන සඳහා උපකාරී වේවා. නිවන් දක්නි තුරුම් කල්යාණ මිත්‍රස්ත්‍රක් ලැබේවා. පාපමිත්‍රාශ්‍රයක් ලැබේවා කියලා. එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගම හෝතු යාව නිබ්බාන පත්‍තිය. එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගම හෝතු යාව නිබ්බාන පත්‍තිය. එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං
සමාගම හෝතු යාව
ධම්මේ පුඤ්ඤ කම්මං ආංසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛාපමුච්ඡතු. සියලු දෙනාටම තෙරුවන් සර්.
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛේතං අනුත්තරං සුදුරේන මාලතං වන්දිතං පසිතං වරං ප්‍රජාපති මහා තේරියාගතං පටිපාටියා සද්දා සීල දයාවාසං බුද්ධ දීතා නමාමහ.
නිදුක්කේවා නිරෝගීවා සුපත්තේවා තුන් චතුරාර්ය සත්‍ය ධර්මිය අවබෝධ කරගෙන වහවහා නිවන සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි. සුපත්තේවා සුපත්තේවා සුපත්තේවා.